గారు, మహాచార్య అశు మారసింగ మంత్రిత్వమా
මුලාසන ආරෝහණ මන්ත්‍රීතුමනි, ඔබතුමා මුලාසන ඉන්න වෙලාවේ කතා කරන්න ලැබීම සතුටට කරුණක්. විශේෂයෙන් අද සාකච්ඡාවට භාජනය වන විදේශ අමාත්‍යාංශය සහ ට්‍රාන්ස්පෝර්ට් මිනිස්ත්‍රී එක්ක මේ මිනිස්ත්‍රි දෙක ගැන කතා කරන්න කාරණා කිහිපයක් තියෙනවා. පළවෙනිම මම කතා කරන්න කැමති විදේශ අමාත්‍යාංශය ගැන. මේ විදේශ අමාත්‍යාංශයේ ගැන කතා කරන්න පොඩ්ඩක් කලින් මට මතක් වෙනවා 2014 නොවැම්බර් 22 වෙනිදා, හරියටම අවුරුදු 3කට කලින් අපේ ජනාධිපතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා ප්‍රකාශ කරපු දවස. අවුරුදු 3කට කලින් එදා එතුමා ඒ ප්‍රකාශය කරනකොට මේ රටේ ලොකු මතවාදයක් තිබුණා විදුලි පුටුවක් ගැන. මේ විදුලි පුටුවක් ගැන තිබුණු මතවාදය සාකච්ඡා වුණේ අපේ ඒ වකවානුවේ තිබුණ ෆොරින් පොලිසි එක, විදේශ ප්‍රතිපත්තිය නිසා රටට වුණ හානියත් එක්ක. ඒ නිසා එතුමාගේ පළවෙනි කතාවේදීම එතුමා පැහැදිලි ප්‍රකාශයක් කරා, අපි අලුත් වෙනසක් ඇති කරලා මේ රටේ කාටවත් ගැති නැති විදේශ ප්‍රතිපත්තියක් හදලා මේ විදුලි පුටුවේ කතාව අයින් කරනවා කියලා. ගරු මුලාසන රුමන්සිතුම, ඔබතුමාට මතක ඇති මේ කියපු ආකාරයෙන්ම අපේ ඒ ඍජු විදේශ ප්‍රතිපත්තිය හදලා අපිට පුළුවන් වුණා මේ විදුලි පුටු කතාව අයින් කරලා ලෝකේ මේ මතවාදය වෙනස් කරලා පැහැදිලි විදේශ ප්‍රතිපත්තියක් හදාගන්න. මේ ගැන විශේෂයෙන් මට සිහිපත් වෙනවා හිටපු විදේශ අමාත්‍ය මංගල් සමරවීර මැතිතුමා සුවිශේෂී කාර්යභාරයක් කරා. ඒ වගේම තමයි අපේ වර්තමාන විදේශ කටයුතු ඇමැතිතුමා තිලක් මාරපන මැතිතුමාට ඒ හැකියාව, දර්ශනය, බුද්ධිය තියෙනවා. ඒ නිසා එතුමාට ඉතාමත් පහසුවෙන් ඒ කාර්යය ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඒ වගේම මේ රටට අනන්‍ය වූ විදේශ ප්‍රතිපත්තිය ගැන අපිට තව තවත් කතා කරන්න පුළුවන්. මේ කාරණාත් එක්ක කල්පනා කරනකොට විදේශ ප්‍රතිපත්තිය, විදේශ සේවාව ගැන පුංචි විවේචනාත්මක බැල්මකුත් දාන්න මම අද කල්පනා කරා. එකක් තමයි මම අද මේ කතාවට කාරණා සොයද්දී චුට්ටක් බැලුවා අර ෆොරින් අෆෙයර්ස් කියලා ලෝකයේම ප්‍රසිද්ධ ජර්නල් එකක් තියෙනවා. 1922 තමයි මේ ෆොරින් අෆෙයර්ස් ජර්නල් එක පටන් ගත්තේ. මම දන්නේ අපේ විදේශ අමාත්‍යාංශයේ ලේකම්තුමා ඉන්න ප්‍රසාද් කාර්යවසම් මහත්මයා, එතුමා ලෝකයේම ප්‍රසිද්ධ අපි හැමෝම ගරු කරන තානාපති සේවයේ විශේෂ සුවිශේෂී අත්දැකීම් රාශියක් තියෙන නිලධාරි මහත්මයෙක්, එතුමාත් මට සාක්ෂි දෙයි. මේ ෆොරින් අෆෙයර්ස් ජර්නල් එක තමයි මම හිතන්නේ ලෝකයේ ෆොරින් පොලිසි එක ගැන, තානාපති සේවයේ ගැන තියෙන ඉතාමත් වැදගත්ම ජර්නල් එක. මම මේ ජර්නල් එකේ අද පොඩ්ඩක් සර්ච් කරා ලංකාව ගැන තියෙන ආටිකල්ස් කොච්චර තියෙනවද කියලා.
ඒකේ ගරු මන්ත්‍රීතුමා, නියෝජ්‍ය කතානායකතුමා මූලාසනෙට පැමිණලා.
යුජ කතානායකතුමා මුලාසෙන පැමිණි වෙලේ මේ ෆොරින් පොලිසි එක ගැන කතා කරන්න ලැබීම සන්තෝෂයක්. ඉතින් මේ ෆොරින් අෆෙයර්ස් ජර්නල් එකේ ලංකාව කියන, ශ්‍රී ලංකා කියන එක සර්ච් කරාම ආටිකල්ස් 177ක් ආවා. නමුත් නියෝජ්‍ය කතානායකතුමනි, මේ ආටිකල් 177 අපේ ශ්‍රී ලාංකිකයන් පළ කරපු එකම ආටිකල් එකක්වත් නැහැ. ඒක තමයි තත්ත්වය. මම හිතන්නේ මේ ගැන ප්‍රසාද් කාර්යවසම් මහත්මියත් අවධානය යොමු කරයි කියලා බලාපොරොත්තු වෙනවා. අපේ විදේශ ඇමැතිතුමත් මේ ගැන අවධානය යොමු කරයි කියලා බලාපොරොත්තු වෙනවා. අපේ විදේශ සේවය මේ පර්යේෂණ දැනුමත් අලුතෙන් සිටිය යුතුයි කියලා අපි කල්පනා කරනවා. මං හිතන්නේ ෆොරින් අෆෙයර්ස් ජර්නල් එක හැමදාම උදේට පැය භාගයක් කියවනවා නම් අපේ තානාපති සේවයේ ඉන්න නිලධාරි මහත්මීන් මේ ලෝකයේ විදේශ සේවා ගැන දැනුම තව තවත් වැඩි වෙයි, අපේ විදේශ සේවාව තව තවත් ඉහළට ඔසවේ එසවේ කියලා බලාපොරොත්තු වෙනවා. මේ කියවන තානාපති නිලධාර මහත්මහත්මනි නැතුව නොවේ. බයි පොහොම සුළු පිරිසක්. ඒ නිසා ඒවගේම මේ තිබුණ ආටිකල්ස් 177 ලංකාව ගැන කියන ආටිකල්ස් පළවෙනි ලංකාව ගැන කියන ලංකාව හැටියට නම් කරන ආටිකල්ස් 7 විතර තිබුණේ. ඒ 7ම තිබුණේ නෙගටිව් ඉම්පැක්ට්. මේ කාරණා මෑත ඉතාමත් ළඟකදී පළ කරපු එක චයිනාස් ඉන්වෙස්ට්මන්ට් ඉන් ශ්‍රී ලංකා. ඒක ටිකක් එක විතරයි එකම පොසිටිව් ඉම්පැක්ට් එකක් තියෙන්නේ. ඉතින් අනිත් ඔක්කොම තිබුණේ 2015 කලින් වගේ ඔක්කොම ආටිකල්ස් පළ වෙලා තිබුණේ. 2016 ආටිකල්ස් 2 තියෙන්නේ. අනිත් සියලුම ආටිකල්ස් තියෙන්නේ නෙගටිව් ඉම්පැක්ට් එක. මං හිතන්නේ අපි විදේශ සේවයේ නිලධාරි මහත්මහත්මීන් මේ ගැන කල්පනා කරලා මේකට කමෙන්ට්ස් ලියනවා නම් මීට වඩා මං හිතන්නේ තමන්ගේම ස්වයං කැමැත්තෙන් අධ්‍යයනය කරනවා නම් අපිට ඉස්සරහට පුළුවන් වෙයි ඩිප්ලොමැසි කියන එක ගැන මීට වඩා ඉගෙන ගන්න කියලා. මගේ සමහර අත්දැකීම් වලනුත් මට හිතුණා ඔය විදේශයේ ඉන්නකොට ලැබුණ අත්දැකීම් එක්කත් කල්පනා කරනකොට අපේ සමහර නිලධාරිනියන්ගේ තියෙන උඩගුකමත් මහාන්තත්තකමත් පොඩ්ඩක් අඩු කරගත්තා නම් හොඳයි කියලා විදේශ මැතිතුමනි අපි කල්පනා කරනවා. ඒක මගේ අත්දැකීමක්. මට මතකයි මම විදේශයේ ඉන්නකොට තානාපති කාර්යාලයට කතා කරාම මම මාරසිංහ කියලා කතා කරොත් සලකන විදිහයි I am Professor Marasinghe කියලා කතා කරාම සලකන විදිහයි ගොඩක් වෙනස්. විශේෂයෙන් සිංහලෙන් කතා කරාම සමහර නිලධාරිනියන් කතා කරන්න කැමති නැහැ. හැබැයි ඔවුන් සිංහල දන්නේ නැත්තේ නැහැ. ඔවුන් දෙමළ භාෂාව දන්නේ නැත්තේ නැහැ. ඔවුන් දන්නෝ. නමුත් විදේශ සේවයට ගිහාම තමන් කොයි රටෙන්ද ආවේ තමන් කාටද සේවය කරන්න ඕන කියන දේ අමතක වෙන විදේශ සේවයේ නිලධාරින් මහත්මහත්මින් ඉන්නවා. මේ ගැනත් අවධානය යොමු කරන්න කියලා ඔබතුමාලගෙන් ඉල්ලා සිටිනවා. මේ ගැනත් මේ ඩිප්ලොමැසි ගැන ඒ ට්‍රේනින් එක මදිද නැත්නම් ඇයි එහෙම අපිට වෙලා තියෙන්නේ කියන එක අනිත් රටවල් වල තානාපති නිලධාරි මහත්මීන් කතා කරන විදිහෙන් පොඩ්ඩක් අපිට දැනිලා තියෙනවා. ඒ වගේම තව එක කාරණයක් විශේෂයෙන් ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි මෙතුමනි. ලාඕස් සම්බන්ධයෙන් වන වීසා. දැන් අපි ලාඕස් ශ්‍රී ලංකා පාර්ලිමන්ටරි ෆ්‍රෙන්ඩ්ෂිප් ඇසෝසියේෂන් එකේ අපේ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහත්මයා තමයි සභාපති හැටියට ඉන්නේ. අපි පසුගිය මාස 2කට කලින් ලාඕසේ පාර්ලිමේන්තු කණ්ඩායමත් එක්ක සාකච්ඡා පැවැත්වුවා. අපි එහෙ ගියා 2009 වෙනකන් අපිට තිබුණේ ඔන් ඇරයිවල් වීසා. ඒතර 2009 හිටපු ආණ්ඩුව විසින් ඒ ඔන් ඇරයිවල් වීසා ඉල්ලලා අයින් කරගත්තා. ත්‍රස්තවාදී කාරණා කියලා කිව්වේ. නමුත් 2009 ත්‍රස්තවාදයේ අවසන් වෙලා තිබුණේ. ඒ නිසා 2016 අපේ ආණ්ඩුව නැවතත් එක ඉල්ලා සිටියා. නමුත් තාම මේකට පිළිතුරු හරියට ලැබිලා නැහැ. ලාඕස් ජනරජයේ බලන් ඉන්නවා නැවත මේක අපි ෆලෝ අප් කරලා අපිට ඔන් ඇරයිවල් වීසා ලබා ගන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි. ලාඕස් කියන්නේ අපිත් එක්ක කිට්ටු බුදුදහමත් එක්ක කිට්ටු සම්බන්ධතා තියෙන රටක්. මේ ගැන
ඔබතුමා දැන් කතාව අවසන් කරන්න විනාඩි 3ක් වැඩියෙන් ආරම්භ තියෙනවා.
මට විනාඩි දෙකක් ඉඳලා දෙන්නද පොඩ්ඩක් කාරණා ටිකක් තියෙනවා කතා කරන්න. ඊළඟට මම විදේශ අමාත්‍යාංශයේ වගේම ප්‍රවාහන අමාත්‍යාංශය ගැන කාරණා කීපයක් මට දෙන්න අවසර දෙන්න. එකක් තමයි ප්‍රවාහන අමාත්‍යාංශයේ ශීර්ෂයේදී කතා කරා. මම නිතර කතා කරපු දෙයක් මේ ට්‍රාන්ස්පෝර්ට් මිනිස්ට්‍රියෙන් විශේෂයෙන් vehicle registration වලදී RFID එක ගැන. RFID එක ගැන අපි නිතර කතා කරනවා. මේක අවශ්‍යම කාරණයක්. ඔබතුමාලගේ අවධානය යොමු කරන්න කැමතියි. ඊළඟට කටනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඩියුටි ෆ්‍රී ෂොප්ස් වලට මේ ශ්‍රී ලාංකීය සන්නාමය සහිත ප්‍රොඩක්ට්ස් වලට වැඩි ඉඩකඩක් ලබා දෙන්න කියලා ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ්ස් තියෙනවාට උදාහරණයකට ඩිල්මා, හමීඩියා, කෙලිෆෙල්ඩර් වගේ ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩඩ් තියෙනවට මේවට වැඩි අවධානය යොමු කරනවා නම් හොඳයි. ඒ වැඩි කලාපයක් හදලා දෙනවා නම් හොඳයි. ඒ වගේම අර්ධ සුපෝකභෝගී බස් සේවයේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා නියෝජ්‍ය ඇමතුමනි. මේ ඒකේ AC නෑ, ෆෑන් එකක්වත් නෑ සමහර ඒවල වැඩියෙන් සල්ලි ගන්නවා. ඊළඟට ඔබතුමාලා කතා කරා නැෂනල් පේමන්ට් ප්ලැට්ෆෝම් එක අනිවාර්යෙන් කළ යුතු දෙයක්. මොකද ඒ වැනි අපිට කාඩ්පත් තියෙනවා නම් අපිට නැෂනල් පේමන්ට් ප්ලැට්ෆෝම් හරහා හැකියාවක් ලැබෙනවා ඕනෑම ගමනාගමන සේවයකයේ දෙන්න. ඒ වගේම තමයි අර දුම්රිය මාර්ගවල දැන් උදාහරණයකට අපි ට්‍රැෆික් එකේදී දුම්රිය ගේට්ටු හරහා වාහන නවතා තැබීම ගැන අපි දැක්ක පසුගිය කාලේ ලොකු ඇක්සිඩන්ට්යක් වුණා. ඒ නිසා මේ දුම්රිය ගේට්ටුවේත් වාහන නවත් ට්‍රැෆික් එකේදී දුම්රිය පාර හරහාත් වාහන නවත්තන් ඉන්නවා. ඉතින් මෙවැනි රියදුරන්ට වහාම දඬුවම් කරනවා විතරක් නෙමෙයි ඔවුන්ගේ රියදුරු බලපත්‍රයත් අහෝසි කරන්න කියලා ඉල්ලා සිටිනවා. මොකද ඒ ඉඩ තිබිය යුතුයි. අර කහපාට ක්‍රොස් කරලා ගහලා තියෙන්නේ ඉඩ තිබිය යුතුයි. නමුත් ඒ ඉඩේවත් තියන්නේ නැහැ. ඒ වගේම මගේ අවසාන යෝජනාව හැටියට මේ දුම්රිය ස්ථාන ආශ්‍රිතව දුම්රිය මහල් නිවාස ඉදි කරලා දුම්රිය නගර ඉදි කරනවා නම් මම හිතන්නේ ලංකාවේ අනාගත සැලසුම් වලට ඉතා වටිනවා. මේ ගැන අවධානය යොමු කරන්න නියෝජක කතානායකතුමාට සිතුවන් තේනවා වැඩිපුර වෙලාව ලබා දීම ගැන ස්තුතියි.
ගරු තාරක බාලසූරිය මන්ත්‍රීතුමා තුමාගේ වැඩි 15ක් තියෙනවා.
ස්තුතියි. ගරු මුලස් ගරු නියෝජ කතානායකතුමනි, මම ප්‍රථමයෙන්ම තමුන්නාන්සේට ස්තුතිවන්ත වෙනවා. මට විනාඩි 15ක් වගේ කාලයක් වෙන් කරපු අද වෛශිෂ්‍ය තුනක් ගැන අපි කතා කරනවා. මේ පිළිබඳව මගේ අදහස් ඉදිරිපත් කරන්න මට යම්කිසි කාලයක් වෙන් කරපු එක පිළිබඳව ගරු මුලාසික මුලස් ගරු නියෝජ කතානායකතුමනි, මම මේ වෛශිෂ්‍ය තුනෙන් විශේෂයෙන්ම ෆොරින් අෆෙයර්ස් නැත්නම් විදේශ කටයුතු අමාත්‍යාංශය පිළිබඳව තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මම ප්‍රථමයෙන්ම අපේ අලුත් විදේශ ඇමතුමාට මගේ සුබපැතුම් එක්කව කරන්න මම කැමැති. අපි දන්නවා අපේ අලුත් ඇමතුමා බුද්ධිමත්, ඒ වගේම අර මෝරපු පුද්ගලයෙක් කියන එක අපිට පැහැදිලිව කියන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා එතුමා ප්‍රතිපත්ති ගරුක දේශපාලනය කියලා අපි දන්නවා. අපි මීට ඉස්සෙල්ලා අපි දැක්කා එතුමා ප්‍රතිපත්තිමය හේතුවක් මත එතුමා ඒ අමාත්‍යංශයෙන් ඉවත් වෙනවා. ඒ නිසා මම එතුමාට ඉස්සෙල්ලාම මගේ සුපැතුම් එක්කව කරන්න කැමතියි. ඒ වගේම මම හිතන්නේ එතුමාගේ රාජකාරියක් දැන් සැහැඳ අමාරු වෙලා තිබෙන්නේ. මොකෝ එතුමාට ඉස්සෙල්ලා හිතපු ඒ විදේශ ඇමතිතුමා, මම කියන්නේ අපේ රවි කරුණානායක ඇමතිතුමා පිළිබඳව නෙවෙයි, අපේ මංගල සමරවීර ඇමතිතුමා. අපේ ඔබතුමා දන්නවා ගිහිල්ලා ජිනීවාවල ගිහිල්ලා යෝජනාමාලාවට අස්සම් කරා. ඉතින් දැන් අපි ඒ අස්සම් කරනකොටම කිව්වා මේකෙන් යම්කිසි විදිහකට මේ රටේ තියෙන ස්වාධිපත්‍යයත් ඒ රටේ පරමාධිපත්‍යයත් මේක අභියෝග කරනවා කියලා. ඒ වගේම මේක මේ යෝජනා මාලාව වලින් අපි ඇත්ත වශයෙන්ම දැක්කේ මෙතනදී මේ රෙජීම් චේන්ජ් එකක් නැත්නම් මේ කවුරු හරි විනින් පාලකයක් ඉවත් කරන්න නෙවෙයි, නමුත් මේ රටේ යම්කිසි විදිහකට සිස්ටමැටික් චේන්ජ් සිස්ටම් චේන්ජ් එකක් ඇති කරන්න. ඉතින් ඒ නිසා මේ බොහෝ දුරට මේ වගේ යෝජනා සමහර වෙලාවට අහිතකර නිසා අපි කිව්වට මම හිතන්නේ ඒ යෝජනත් ඉදිරියට ගෙනියන්න කටයුතු කරනවා. කෙසේ වෙතත් මම හිතන්නේ ඔබතුමා නීතිඥයෙක් හැටියට ඇත්ත වශයෙන්ම මේ යෝජනාවල නීතිමය භාවය ඔබතුමා මම විශ්වාස කරනවා යම්කිසි විදිහකට ඒ සැලකිල්ලට ගනී කියන එක. ඒ වගේම ගරු නියෝජ කතානායකතුමනි, අපි දකින්න අපේ විදේශ ප්‍රතිපත්තියේදී යම්කිසි විදිහකට ඒ අපිට නිදහස ලැබුණායින් පස්සේ අපිට විදේශ ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ. මොකෝ අපි අර එංගලන්තෙත් එක්ක අපි ට්‍රීටිස් තුනක් අස්සම් කරා. ඒකෙන් එක දෙවෙනි ගිවිසුමේදී මොකද්ද වුණේ, ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය එංගලන්තෙන් ඒ යම්කිසි විදිහකට මෙහෙමනවා කියන එක තමයි එකින් අපි එකකතාවයකට ආවේ. ඒ කාලේදී අපි DS සේනානායක මහත්මයාටත් යම්කිසි විදිහකට ලොකු බයක් තිබුණා මේ රට කවදා හරි කොමියුනිස්ට් රටක් වේවි කියන එක. ඒ නිසා ඒ තාවකාලිකව හරි එංගලන්තයට අපේ විදේශ ප්‍රතිපත්තිය මෙහෙවනවා, මෙහෙවන එක හොඳයි කියලා තමයි එතුමා කල්පනා කරේ. ඒ වගේම ඒ කාලේ හිටපු දේශපාලනඥයෝ දිහා බැලුවත්, ඒ කට්ටියගේ පසුබිම්දියා බැලුවත්, ඒ කට්ටිය යම්කිසි විදිහකට බටහිරවාදී ඒ ප්‍රතිපත්ති මාලාවක තමයි හිටියේ. අපි අහලා තිබෙනවා අපේ ජෝන් කොතලාවල අගමැතිතුමා බැන්ඩෑන් සමුළුවට ගිහිල්ලා ජවල්දාර් නේරු අගමැතිතුමත් එක්ක එතුමා සංවාදයකට වැටුණා. සමහර කට්ටිය කිව්වා ඒ කාලේදී එතුමා ඇමරිකානු ඉත්තෙක් වගේ ඩඟපෑවා කියන එකත්. හැබැයි කෙසේ වෙතත් SWRD බණ්ඩාරනායක මහත්මයාගේ කාලේදී එතුමා නන්න ලයින් මූමෙන්ට් එකට නැත්තම් නේරු අගමැතිතුමත් එක්ක එකව වෙලා නන්න ලයින් මූමෙන්ට් එකට ගියා. ඒ වගේම ඩගි සේනානායක මහත්මයාගෙත් ඒ වගේම සිරිමාව බණ්ඩාරනායක මහත්මියගේ කාලෙත් යම්කිසි විදිහකට නන්න ලයින් ප්‍රතිපත්තිය තමයි අපි ඉදිරියට ගිනිච්චේ. කෙසේ වෙතත් JR ජයවර්ධන මහත්මයාගේ ඒ කාලයේදී කිව්වේ යැංකි ඩිකී කියලා කිව්වා. එතුමා යම්කිසි විදිහකට බටහිරවාදී ඒ ප්‍රතිපත්ති මාලාවක් ඉදිරියට ගියා. ඒ වගේම අපි දන්නවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ ඒෂියා සෙන්ට්‍රික් නැත්නම් ඒ ප්‍රතිපත්ති ඒ විදේශ ප්‍රතිපත්තිය ඒ ආසියාවට යම්කිසි විදිහකට ඒ ආසියාවත් එක්ක සම්බන්ධ වෙච්ච ප්‍රතිපත්ති මාලාවක් තමයි එතුමා ඉදිරියට ගිනිච්චේ. හැබැයි අපි ආසියාවත් එක්ක ඒ ප්‍රතිපත්ති මාලාවක් ඉදිරියට ගිනිච්චට අපි දැක්කා ඒ කාලයේදීම මොකද ඉන්දියාවට වුණේ. ඉන්දියාවේ ඒ ආණ්ඩු වෙනස් වීමත් එක්ක යම්කිසි විදිහකට ඒ කට්ටිය බඩීරවාදී ප්‍රතිපත්ති මාලාවක් තමයි ඉදිරියට ගිනිච්චේ. එතකොට මෙතනදී පොඩි ගැටුමක් ඇති වුණා කියන එකත් අපිට මෙතනදී පැහැදිලිව කියන්න පුළුවන්. හැබැයි අපි අද විදේශ ප්‍රතිපත්තිය ගැන කතා කරනකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි යම්කිසි විදිහකට පිළිගන්න ඕනේ අද ලෝකයේ තියෙන යථාර්ථය. අද ලෝකේ මොකද්ද තියෙන්නේ කියලා බැලුවොත් එහෙම ඇත්ත වශයෙන්ම අද අධිරාජ්‍යවාදයක් තිබෙනවා. අපි ඉතිහාසයේ දිහා බැලුවොත් එහෙම ඒ අධිරාජ්‍යවාදී වෙනස් වෙලා තිබෙන්න පුළුවන්. ඒ කට්ටියේ රංගපාන ක්‍රමෙත් වෙනස් වෙන්න පුළුවන්. නමුත් අනිවාර්යයෙන්ම මේ අධිරාජ්‍යවාදයක් තිබෙනවා. දැන් අද තිබෙන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදයක්. සමහර වෙලාවට මේ කට්ටිය මාධ්‍ය නිදහස ගැන කතා කරයි, සමහර වෙලාවට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරයි, සමහර වෙලාවට ඒ කට්ටිය ගිහිල්ලා ඒ දේශපාලන පක්ෂවලට මුදල් දෙවි, සමහර වෙලාවට දේශපාලනයේ සල්ලි වලට ගනි. එහෙම නැත්නම් සමහර වෙලාවට NGO වලට මේ කට්ටිය මුදල් දෙයි. එහෙම නැත්නම් සමහර වෙලාවට ඒ ඇකඩමික්ස්ලා නැත්නම් ඒ විද්වතුන්ව මේ කට්ටිය ගන්න පුළුවන් වේවි. නමුත් මේ ඔක්කොම කරන්නේ ඒ රටේ අනාගතේ නැත්නම් ඒ රටේ ඒ අනාගතේ වර්ධනය කර ගන්න කියන එකත් අපිට මෙතනදී පැහැදිලිව කියන්න පුළුවන් වෙනවා. ඉතින් මං හිතන්නේ මේ වගේ තත්ත්වයක් තියෙනකොට අපි යම්කිසි විදිහකට අපේ විදේශ ප්‍රතිපත්තියේ යම්කිසි විදිහකට කොයි වගේ විදේශ ප්‍රතිපත්තියක් ගිනියනවාද කියනකොට මං හිතන්නේ අපි කල්පනා කරන්න ඕනේ ඉන්දියාවේ කොයි වගේ විදේශ ප්‍රතිපත්තියක්ද ගිනියන්නේ කියන එක. මම මීට දවස් කීපකට ඉස්සෙල්ලා ඒ ගිය ආණ්ඩුවේදී ඒ දේශපාලනඥයෙක් මට කිව්වා ඒ නිරූපමා රාව ඒ ඉන්දියාවේ හිටපු තානාධිපතිතුමිය, ඒ වගේම ඉන්දියාවේ ඒ විදේශ ලේකම්තුමා වුණා. එතුමිය කිව්වා මේ ලංකාවත් ඉන්දියාවත් එක්ක තිබෙන මේ විදේශ ප්‍රතිපත්තිය අර කවුරු හරි තරුණයෙක් කවුරුදු 18ක ඒ තරුණියක්ට ආදරය කරනකොට අන්න ඒ වගේ විදේශ ප්‍රතිපත්තියක් වෙන්න ඕනේ කියලා. එතනින් මෙතුමිය අදහස් කරේ මොකද්ද? අපි වෙනින් රටක් එක කතා කරොත් එහෙම සමහර වෙලාවට එතකොට මේ ඉන්දියාවට අපිත් එක්ක යම්කිසි කනකාටුවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අපි තව කට්ටියත් එක්ක ආශ්‍රය කරොත් එහෙම තරහ වෙන්න ඉඩ තිබෙනවා. එහෙම නැත්නම් අර තරුණ කාන්තාවක් වගේ ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒ ඉන්දියාවේ යම්කිසි සැකයක් ඇති වෙනවා නම් ඒ සැකේ ඉස්සරහම ඒ තුරන් කරන්න ඕනේ කියන එක තමයි මම මෙතනදී පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපේ විදේශ ප්‍රතිපත්තිය මම විශ්වාස කරනවා යම්කිසි විදිහකට ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තියත් එක්කට ඒ සමගාමීව යනවා නම් මේකෙන් යම්කිසි විදිහකට අපිට වාසියක් ලබා ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් සමහර රටවල් අපිට අපේ රටට ඇතුල් වෙන්න හදන්නේ කොහමද? දැන් අපි ගත්තොත් එහෙම බටහිර රටවල් මේ ගුඩ් ගවර්නන්ස් කියලා. එහෙම නැත්නම් මානව හිමිකම් දියුණු කරන්න ඕනේ කියලා කියනවා. එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරන්න ඕනේ කියලා කියනවා. ඉතින් මම හිතන්නේ මේ විදේශ රටවල් අපිට මේවා කියන්න ඉස්සෙල්ලා අපිම මේවා කොහොමද කරන්න ඕනේ? මොකද මේ මානව හිමිකම් දියුණු කරන එකෙන් ඒක අපේ රටට අවාසියක් වෙන්නේ නැහැ. මාධ්‍ය නිදහස ඒක ආරක්ෂා කරන එකෙන් අපිට හානියක් වෙන්නේ නැහැ. ඉතින් මම විශ්වාස කරනවා අපි මේ බටහිර රටවල් මේවා කියන්න ඉන්නකම් බලාගෙන ඉන්නේ නැතුව අපි මේවා හදාගත්තොත් අනිවාර්යයෙන්ම අපේ රටේ ඇඟිලි ගැහිම් යම්කිසි විදිහකට අඩු වෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තවත් රටවල් අපි ගත්තොත් එහෙම චීන වගේ රටවල් ඒ කට්ටියගේ ග්‍රහණයට අපේ වගේ කුඩා රටවල් ගණ්ඩ බලන්නේ කොහොමද? ඒ ආර්ථික වශයෙන් අපි දන්නවා දැන් ලංකාව විතරක් නෙවෙයි දැන් කෙන්යා වගේ රටවල් දිහා බැලුවොත් එහෙම විශාල ලෙස චීනේ මුදල් ණය දීලා ඒ රේල් පාරවල් හදන්න ණය දීලා දැන් ඒ යම්කිසි ඩෙඩ් ට්‍රැප් එක නැත්තම් ණය උගලකට ඇවිදින් තිබෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් දැන් අපේ දේශපාලනඥයෝ කියනවා ලංකාවත් මේ ණය උගලකට ඇවිදින් තිබෙනවා කියලා. ඉතින් මං හිතන්නේ අපි මේකත් තීරණය කළා. අපි මේකත් දැනගන්න ඌමනාවක් තිබෙනවා. මොකෝ අපි යම්කිසි විදිහකට ණයක් ගන්නකොට ඒ ණය තුලින් ඒ රටවල් වලට තිබෙන අවශ්‍යතාවල් ඉෂ්ට කරන්න ඒ රටවල් වලට තිබෙන අවශ්‍යතාවල් ඉෂ්ට කරගන්න අපි දෙන්න හොඳ නැහැ කියන එක තමයි මම විශ්වාස කරන්නේ. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ වගේම මම විශ්වාස කරනවා අපේ විදේශ ප්‍රතිපත්තියේදී යම්කිසි විදිහකට අපිට මොනවද අවශ්‍ය වන්නේ කියන එකත් අපි කල්පනා කරන්න ඕමනාවක් තිබෙනවා. අපි දන්නවා දැන් මංගල ඇමතුමා ගිහිල්ලා එතුමා මන් දන්නා එතුමාට කවුරු උපදෙස් දුන්නාද කියලා එතුමා ගිහිල්ලා මේව ඔක්කොම අස්සම් කරපුවෙන් පස්සේ අපේ යම්කිසි විදිහකට ඒ පරමාධිපත්‍යයත් ඒ වගේම ස්වාධිපත්‍යයත් මෙතනදී ප්‍රශ්නකට ඇති වුණා. ඉතින් ඒ වගේම මම හිතන්නේ මේ අපේ රටට මොකක්ද අවශ්‍ය වන්නේ කියන එකත් අපි මෙතනදී කල්පනා කරන්න ඕනේ. එතකොට ඒ අවශ්‍ය වන දේ කොහොමද මේ අනිත් රටවල් එක්ක ගනුදෙනු කරලා ලබා ගන්න ඕනේ කියන එකත් අපි මෙතනදී කල්පනා කරන්න ඕනේ. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අවසන් වශයෙන් මම හිතන්නේ දැන් මේ විදේශ බලපෑම් තිබෙන රටවල් ගොඩාක් තිබෙනවා. මේ ලංකාවට විතරක් නෙවෙයි විදේශ බලපෑම් තිබෙන්නේ. අපේ රටේ සයිස් එකට ඒ වගේ රටවල් ගොඩක් තිබෙනවා. දැන් අපි දන්නවා ෆිලිපීනේ වගේ රටවල් එක්කත් ඒ රටටත් ගොඩාක් විදේශ බලපෑම් තිබෙනවා. ඉතින් මම විශ්වාස කරනවා අර නේරු ඒ වගේ SWRD බණ්ඩාරනායක මහත්මයා 1950 ගණන් වල 1960 ගණන් වල නන්නලයි මූවමන්ට් එක පටන් ගත්තා වගේ අපිත් යම්කිසි විදිහකට මේ රටවල් එක්කත් අනික ඒ බලපෑම් තිබෙන රටවල් එක්කත් අපි සම්බන්ධකම් ඇති කරගෙන එතකොට අපිට යම්කිසි common platform එකක් හදා ගන්න පුළුවන් වුණොත් අපිටත් විදේශ රටවල් එක්ක ගනුදෙනු කරන්න මීට වඩා ලේසි වෙනවා කියන එක මම විශ්වාස කරන්නේ. හැබැයි කෙසේ වෙතත් අවසන් වශයෙන් මම හිතන්නේ අපේ මම විශ්වාස කරනවා මෙම යහපාලන ආණ්ඩුවේ ඇත්ත වශයෙන්ම අර ඇමතිවරු දෙන්නෙක්ගේ මාරු කරන්න ඕනෑ කියලා තමයි කවුරු කිය කියා හිටියේ. ඇමතිවරු දෙන්නාම යම් කිසි විදිහකට දැන් මාරු කරලා තිබෙනවා. ඒ නිසා අලුතෙන් ඉන්න අපේ විදේශ ඇමතිතුමා මම විශ්වාස කරනවා එතුමා බුද්ධිමත් පුද්ගලයෙක්, අපේ මංගල ඇමතිතුමා වගේ නෙවෙයි. ඒ නිසා මම හිතනවා ඉදිරියේදී එතුමා මේ රටට හානි වෙන්නේ නැති විදිහට, විශේෂයෙන් එතුමා නීතිඥවරයෙක් වශයෙන් මේ ඒ අසංකරණ ගිවිසුම් මොනවද කියලා හොඳට කල්පනා කරලා බලලා ඒවා කියවලා අසංකරයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම එතුමාටගේ මේ රටේ දැන් අද මේ රටේ තිබෙන තත්ත්වය තව මේ විදේශ සම්බන්ධකම් වැඩි තවත් වැඩි දියුණු කරා ගන්න එතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන සොයන නිම කරනවා.
ගරු අශෝක අබේසිංහ
නියෝජ්‍ය කතානායකතුමනි, අද අප අමාත්‍යාංශයේ ප්‍රවාහනා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේත් විදේශ කටයුතු අමාත්‍යාංශයේත් වැයශීර්ෂ සාකච්ඡාවන අවස්ථාවේදී විශේෂයෙන්ම අද අවසාන කතාව අපේ අමාත්‍යාංශයේ විශේෂයෙන්ම මෙවර 2018 අයවැය තුලින් විශේෂයෙන්ම අපිට වෙන් කරලා තියෙන මුදල පසුගිය වසරට වඩා යම්කිසි මුදලක් අඩු වෙලා තියෙනවා. පසුගිය වසරේ බිලියන 53ක් වෙන මුදල මෙවර බිලියන 42ක් දක්වා අඩු වෙලා තියෙනවා. මෙයින් පුනරාවර්තන වියදම් සඳහා බිලියන 18කුත් මූලධන වියදම් සඳහා බිලියන 24කුත් වෙන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපේ අමාත්‍යාංශය ආයතන 9කින් සමන්විත වෙනවා. මේ 9 තුළ සේවකයන් 60,000කට ආසන්න ප්‍රමාණයක් සේවය කරනවා අපේ අමාත්‍යාංශයට අයත් ආයතන 9. මෙයින් වැඩිම සේවකයන් ප්‍රමාණයක් සේවය කරන්නේ ලංකා ගමනාගමන මණ්ඩලයේ, දැනට 32,000කට ආසන්න සේවකයන් ප්‍රමාණයක්. විශේෂයෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලය අපි මේ රජයේ බාරගද්දී විශාල අර්බුදයකට මුහුණ පාලා තිබුණා. වර්තමාන අපේ යමත්වරයා සහ සභාපතිවරයාගේ විශේෂ දායකත්වය යටතේ මුදල් අමාත්‍යාංශයේ අධිකරු ජනාධිපතිතුමා ගරු අග්‍රාමාත්‍යතුමාගේ දායකත්වය යටතේ අපිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ඒ අභාග්‍යවත් සම්පන්න තත්ත්වයෙන් මුදවගෙන දැන් ලාභ ලබන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. 2015 වසරේ කෝටි 522ක් පමණ වූ වලාභය මේ වසරේදී කෝටි 200කට වඩා වැඩි ලාභයක් ලබන තත්ත්වයට අපිට පත් කරන්න ලැබිලා කියලා තියෙනවා. විශේෂයෙන්ම කෝටි 1450ක් පමණ වූ අපිට ගෙවන්න තිබු සේවක අටසාධක අරමුදල්, සේවක භාරකාර අරමුදල් පාරිතෝෂිත දැන් 80%ක් 90%ක් පමණ ගෙවලා අපිට තව සුළු ප්‍රමාණයක් තමයි ගෙවන්න තියෙන්නේ. ඒ පිළිබඳව අපි විශේෂයෙන්ම සන්තෝෂ වෙනවා. සේවකයන්ට අපේට තියෙන ඩිපෝ 105 ඩිපෝ කීපයක් එකක් දෙකක් හැරෙන්න අනිත් සෑම ඩිපෝවක්ම ලාභ ලබන තත්ත්වයට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම සමහර ඩිපෝවල ස්ථිර තැන්පත් කරලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. උතුරු පළාතේ ඒ ප්‍රාදේශීය කාර්යාලයේ තුල කෝටි 20කට වැඩි මුදලක් ස්ථිර තැන්පත් වශයෙන් තැන්පත් කරලා තියෙනවා. ඒ පිළිබඳ අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ඒ සියලු දෙනාටම. විශේෂයෙන්ම අපි මෙවර 2018 වර්ෂයේ වෙනුවෙන් අපි විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා මේ ලංකා ගමනාගමන මණ්ඩලය තුලින්. මෙවර ඩිපෝ අපේ ප්‍රතිසංස්කරණය සඳහා මුදල් වෙන් කරලා තියෙනවා බිලියනයකට ආසන්න මුදලක්. ඒ වගේම නව එන්ජින් කට්ටල අපි ලබා දුන්නා. කුඩා බස් රථ අපි 100ක් පමණ ගෙන්නන්න බලාපොරොත්තු වෙනවා, ලෝ ෆ්ලෝ බස් රථ. ඒ වගේම රථ ඇණිය පුනරුත්ථාපනය කිරීම සඳහා බලාපොරොත්තු වෙනවා මුදල් වෙන් කරන්න. ඒ වගේම රියදුරු පුහුණු පාසල් සඳහාත් අපි වැඩ පිළිවෙළ සකස් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි VRS ක්‍රමයේ යටතේ සේවකයන් විශ්‍රාම ගන්නු පසු අපිට මෙම සාර්ථකත්වය ලබා ගැනීමට හැකි වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි ලංකා ගමනාගමන මණ්ඩලය ඉදිරියේදී ලාභ ලබන තත්ත්වයක් දිගින් දිගටම පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පුද්ගලික බස් රථ සමග එකතු වෙලා අපි අද උදේත් සාකච්ඡා කළා විශේෂයෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාත් සමග, ලසන්ත අලගිවන් ඇමතිවරයාත් සමග, ගාතිකරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් වන සහසර තුලින් අපි මේ සියලුම ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. පෙරගෙවුම් කාඩ් පතක් හඳුන්වා දී මේ රටේ මෙම මගී ප්‍රවාහනය යම්කිසි විධිමත් ක්‍රියාපලියකට අනුගත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා කෝටි හත්සිය පණහක් පමණ වැය වෙන බව අපි ගණන් බලා තියෙනවා. ඒ සඳහා අපිට මුදල් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව මගින් ඒ සඳහා අපි විශේෂයෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. තව වසර 3ක් තුල මේ වැඩසටහන අපේ ඊළඟ ආයතනය තමයි විශේෂ ආයතනයක් වෙන දුම්රිය දෙපාර්තමේන්තුව. දුම්රිය දෙපාර්තමේන්තුව 1864 ආරම්භ වෙලා දැන්ට අපේ රට තුළ කිලෝමීටර් 1562ක දුම්රිය මාර්ග තුල අපේ දුම්රිය ගමන් වාර පවත්වනවා. දව දිනකට 105,000කට ආසන්න මගින් ප්‍රමාණයක් දුම්රියෙන් ගමන් කරනවා. විශේෂයෙන්ම අපේ ඇමතුමා මේ පිළිබඳව පැහැදිලි කළා. අපි මේ වසර තුළ උඩරට දුම්රිය මාර්ග සඳහා අවශ්‍ය දුම්රිය එන්ජින් 10ක් සහ බලවේග කට්ටල 9ක් අපි දැන්ටමත් ඒ සඳහා ඇනුම් කරලා තියෙනවා. ඒ වගේම සාමාන්‍ය දුම්රිය එන්ජින් 12කුත් බලවේග කට්ටල 6කුත් ඒ වගේම දුම්රිය මැදිරි 160ක් සඳහා ලබා ගැනීම සඳහා අපි වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා. ඒ වගේම තෙල් ටැංකි 30ක් ලබා ගැනීම සඳහා වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා. ඒ වගේම දුම්රිය මාර්ග නඩත්තුව සඳහා දුම්රිය ස්ථාන නඩත්තුව සඳහාත් විශේෂ වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා. මේවර අයවැයෙන් දුම්රිය ස්ථාන පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන බවට පත් කරන්න සමහර දුම්රිය ස්ථාන යම්කිසි මුදලක් වෙන් කරලා තියෙනවා. ඒ පිළිබඳව අපි මුදල් ඇමතිවරයාට අපේ ස්තුතිය පුද කරනවා. විශේෂයෙන්ම දුම්රිය විදුලි සංඥා පද්ධතිය නවීකරණය කිරීම සඳහා සහ විදුලි දුම්රියක් සඳහා විදුලි දුම්රිය සේවාවක් සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් අපිට $1,600,000 මුදලක් ලබා දීලා ඒකේ මූලික ශක්තිතා අධ්‍යයනය නිම කිරීම සඳහා $1,000,000ක් ලබා දුන්නා. ඒක ආධාරයක් වශයෙන් ලබා දුන්නේ. ඉන්පසුව විශේෂයෙන්ම ඉතිරි වැඩ කටයුතු දැන් කිරීම සඳහා $10,000,000,000 මූලික මුදලක් ලබා දීලා විශේෂයෙන්ම ශක්තිතා අධ්‍යයනයෙන් පසු කිරීමට අවශ්‍ය වැඩ කටයුතු දැන් කිරීගෙන යනවා. අපි බලාපොරොත්තු වෙනවා තව වසර කීපයක් තුල ලංකාවේ දකුණු කළුතර සිට වේයන්ගොඩ දක්වාත් එතනින් පසු අපි රඹුක්කන දක්වාත් දුම්රිය මාර්ගය නවීකරණය කරන්න, රාගම සිට මීගමුව දක්වාත් ඒ වගේම කැලණිවැලි දුම්රිය මාර්ගයේ ද්විත්ව මාර්ග බවට පත් කිරීම සඳහාත් ඒ වැඩපිළිවෙළ අපි සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම කුරුණෑගල පොල්ගහවැල ද්විත්ව මාර්ග බවට පත් කිරීම ලබන වසරේ අගෝස්තු හෝ සැප්තැම්බර් මාස අපිට ආරම්භ කරන්න පුළුවන් වෙයි. ඒ වගේම පසුගිය අයවැයෙන් අපිට ඉදිරිපත් කළ අලුත්ගම ගාල්ල දුම්රිය මාර්ග ද්විත්ව මාර්ග බවට පත් කරන්න, පොන්නාලේ කංකසන්තුරේ අලුත් දුම්රිය මාර්ගය ඇති කිරීම ඒ පසුගිය අයවැයෙන් ඉදිරිපත් කළේ ඒකත් අපි මේවර ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මම හිතනවා අපේ කාලය තුළ මේ 2020 වන විට දුම්රියේ විශේෂ දියුණුවක් අපිට බලන්න පුළුවන්. පසුගිය වසරේ පාඩුව කෝටි 700ක් වෙලා තිබුණා. මෙවර අපි දුම්රිය බඩු ප්‍රවාහනයේ භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ ගාස්තු යම්කිසි වැඩි කිරීමක් කළා. ඒ නිසා විශේෂයෙන්ම යම් පාඩු ලබන තත්ත්වයේ අඩු තත්ත්වයක් බවට පත් කරන්න අපිට පුළුවන් වෙයි විශේෂයෙන්ම දුම්රිය තුලින්. ඒ වගේම විශේෂයෙන්ම අපේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නවීකරණයේ කටයුතු ඊ මෝටරින් ව්‍යාපෘති අපි ආරම්භ කරලා දැන් ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ වගේම ඔන්ලයින් යතුරුපැදි ත්‍රියෝරත ලියාපදිංචිය දිස්ත්‍රික් කාර්යාල මගින් සිදු කිරීම දැන් ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම ගම්පහ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාල සඳහා ආදර්ශ රියදුරු ධාවන පත සඳහා අපි 2018 වසරේදී වැඩසටහන ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. පරිගණක රියදුරු බලපත් සඳහා ලිඛිත පරීක්ෂණ පැවැත්වීම ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් අපි සකස් කරලා තියෙනවා. විශේෂයෙන්ම දැනට මෝටර රථ අපේ ලංකාවේ පවුල් 52,00,000 තියෙන්නේ. ලක්ෂ 70,000ක් ලියාපංචි වෙලා තියෙනවා මෝටර රථ. ඒ නිසා මෙයින් මෝටර් සයිකල් ලක්ෂ 39,000ක්, ලක්ෂ 11,000ක් ත්‍රිරෝද රථ, ලක්ෂ 7,000ක් කාර් රථ, ලක්ෂ 4,000කට ආසන ප්‍රමාණය ද්විත්ව කාර්, බස් රථ 1,000ක්, ඒ වගේම ඉඩම් වාහන ලක්ෂ 3,000ක් වැනි එවැනි විශාල වාහන ප්‍රමාණයක් මේ රටේ දැන් ලියාපංචි වෙලා තියෙනවා. මේ අපේ මෝටර ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් රජයේ ආදායම් මාර්ගයේ ආදායමට කෝටි 500ක පමණ මුදලක් බිලියන 5ක් පමණසක් අපි වාර්ෂිකවත් ලබා දෙනවා මේ රටේ ආර්ථිකය වෙනුවෙන්. ඒ නිසා විශේෂ මෝටර ප්‍රවාහන දෙපාර්තමේන්තුව නවීකරණය කිරීමේ වැඩසටහන් අපි ආරම්භ කරලා තියෙනවා දැනටමත්. ඒ වගේම ජාතික ගමනාගමන කමිෂන් සභාව විසින් බස් රථ පෞද්ගලික බස් රථ 3,200කට ආසන්න ප්‍රමාණයක් නියාමනය කරනවා. මෙයින් අපි බලපත්‍ර ලබා දීම අයුතු ලෙස බලපත්‍ර ලබා දීම අපේ රජයේ බලයට පත් වුණාට පසු අපි කිසිත් කරලා නැහැ. ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් අපි සකස් කරලා තියෙනවා ටෙන්ඩර් ක්‍රම මගින් ක්‍රියාත්මක කරන්න. ඒ වගේම ජාතික ප්‍රවාහන ගමනාගමන කරන සභාව විසින් සිස්සරිය බලපත්‍ර 1369ක් නිස්සරිය 122ක් ඒ වගේම ගැමිසරිය බස් රථ ලබා දීලා ඒවට කටයුතු සාර්ථක කරගෙන යනවා. ඒ වගේම යම් ප්‍රදේශවල බස් නැවතුම් පොළවල් අපි ඉදි කරමින් යනවා. විශේෂයෙන්ම දැන්ට වවුනියාව බස් නැවතුම් පොළ කිඳු වෙලා ඒ වගේ බස් නැවතුම් පොළ ඉදිරි කරමින් ඉදිරියටත් අපි ඒ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා මේ ජාතික ගමනාගමන කමිෂන් සභාව හරහා. ජාතික ප්‍රවාහන වෛද්‍ය සභාව අපේ අමාත්‍යාංශයට අයත් ආයතනයක්. එහි රියදුරු බලපත්‍ර සඳහා වෛද්‍ය පරීක්ෂණ කිරීම තමයි විශේෂයෙන්ම සිදුවන්නේ. පසුගිය වසරේ පමණක් 400,000කට ආසන්න රියදුරු බලපත්‍ර සඳහා පරීක්ෂණ පවත්වලා තියෙනවා. මේ සඳහා විශේෂයෙන්ම මෙම ආයතනයේත් අපිට රජයට අපිට මුදල් ලබා දෙන්න පුළුවන් ආයතනයක් විදිහට ලාභ ලබන ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම මේ පරිගණක කරලා මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමඟ පරිගණක ජාල ගත කිරීම සඳහා ඉදිරි දෙපැත්තකට සකස් කරනවා. රසායනාගාර වැඩි දියුණු කිරීම සඳහාත් ඒකෙන් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහාත් අපි විශේෂ වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරිය විශේෂයෙන්ම මේ රටේ ගුවන් සේවේ ප්‍රවර්ධනය වෙන විශාල වැඩ කොටසක් කරනවා. ගුවන් යාන නඩත්තු බලපත්‍ර අපි ලබා දෙනෙම එයින් කරනවා. ගුවන් නියම් බලපත්‍ර ලබා දෙනවා. ඒ වගේම සිවිල් ගුවන් සේවා සංවර්ධන සැලැස්ම සම්පූර්ණ කිරීම අපි 2018 වසරේ ඉෂ්ට ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ICAO ඉන්ටර්නැෂනල් සිවිල් ඒවිෂන් ඔතොරිටි ජාත්‍යන්තර විගණනය සඳහා අපිට මූණ දීමට තියෙනවා 2018 වසරේ. ඒ සඳහා අපි සාර්ථක මූණ දීම සඳහා විශේෂ වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා. ඒ වගේම නියම රහිත ගුවන් යාන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීති කැටුම්පත් සකස් කිරීමට අපි සිවිල් ගුවන් සේවා අධිකාරිය තුළින් 2018 වසරේදී විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. පාසල් දරුවන් මේ ගුවන් සේවය පිළිබඳව සිවිල් ගුවන් සේවය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ලංකාව පුරා අපි ක්‍රියාත්මක කරනවා. ඔවුන්ට ඉදිරියේදී ඒ රැකියා අවස්ථා ලබා දීම සඳහා ඒ පාසල් දරුවන් ගුවන් සේවය සඳහා ආකර්ෂණය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළ අපි සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ඉන්පසු අපේ තියෙන ආයතනය තමයි ගුවන් තොටුපළ ගුවන් සේවා අධිකාරිය. 165ක් වන ධාරිතාවයකට අපිට මහජනතාව වෙනුවෙන් සාදර තියෙන බණ්ඩාරනායක ගුවන් තොටුපළ අපි 150ක් ජනතාව දක්වා ගෙනියන්න නව පර්යන්ත ගොඩනැගිල්ලක් අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතාමත්ම සාර්ථක ගුවන් ධාවන පතය $88 million කරන්න තිබිච්ච එක අපි $48 million කළා. විශාල මුදල් ප්‍රමාණයක් රටට ඉතුරු කරලා දුන්නා. කෝටි 720ක් වැනි මුදලකින් කෝටි 1300කින් කරන්න බලාපොරොත්තු වෙච්ච දේ අපි කරලා දුන්නා. ඒක විශේෂයෙන්ම අපේ අමතුමාට විශේෂ ස්තුතිය පුද කරන්න ඕනේ. ඒ වගේම සභාපතිතුමාට විශේෂ ස්තුතිය පුද කරන්න ඕනේ. ඒ වගේම අපි දෙවැනි අදියර දැන් අපි බලාපොරොත්තු වෙනවා ජයිකා ආයතනය සමග එකතු වෙලා ඒ කරන්න. ඒරෝ බ්‍රිජස් කෙලින්ම ගුවන් යානයෙන් ඇවිල්ලා එන්නේ. ඒරෝ බ්‍රිජස් අපිට තියෙන 8යි ඒ 24 දක්වා අපි වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. ගුවන් සේවා අධිකාරිය
කොයි කාලේ ඉවර කරන්නද
අපි ඒක ලබන වසරේ අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. වසර 3කින් ඒ අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා දැන් තියෙන අපෙන්තුමා කිව්වා ඒක ටෙන්ඩර් එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ දෙවෙනි අදියරේ ඒක 6 ඉක්මනින් අපි අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ඉන්පසුව අපේ එයා ට්‍රැෆික් කන්ට්‍රෝල් සිස්ටම්ස් ඒවා ඔක්කොම අපි නවීකරණය කරලා තියෙනවා. ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළ අපි සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගුවන් තොටුපළ හෝටලේ අපි ගුවන් තොටුපළ අසර තරු 4 හෝටලයක් අපි ආරම්භ කරන්න දැන් මූලික වැඩසටහන සකස් කරලා තියෙනවා. ඒ නිසා ඒ කාමර 100ක් සහිත එම ගුවන් තොටුපළ හෝටලය තරු 4 හෝටලයක් වශයෙන් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඉදු කරන්නලා ඒ ගුවන් මගීන්ට පහසුකම් සලසන්න. ඒ වගේ
ඩියුටි ෆ්‍රී එකේ ඔය එනකොට වොෂින් මැෂින්
ඔව්
ගොඩක් එක එක සුපර් මාකට් එකක් වගේ තත්ත්ව වෙනස් කරන්න බලාපොරොත්තුවක් නැද්ද එමුතු?
ඒ සියල්ලම අපි ඉදිරියේ නව නවීකරණය කිරීම තුළ ගුවන් තොටුපළ තව වසර දෙක තුනකින් සිංගප්පූරු ගුවන් තොටුපළ හා සමාන ගුවන් තොටුපළක් බවට පත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා එමුතුමා විශේෂ වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා අපේ සභාපතිතුමා සමග එකතු වෙලා. මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාව විශේෂ විනයගරුක රියදුරන් බිහි කිරීම, ඒ වගේම ත්‍රිරථ නියාමනය, පාසල් වෑන් රථ නියාමනය සහ මාර්ග අනතුරු අවම කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා. අපේ රටේ පාසල් දරුවන් ප්‍රවාහනය කරන වාහන 45,000ක් පමණ තියෙනවා. අනිත් සෑම වාහනවලට වඩා ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ 5,500ක්, පුද්ගලික බස් රථ 21,000ක් තියෙද්දී පාසල් ළමුන් ප්‍රවාහනය කරන වාහන හතරිස් පන්දහක් තියෙනවා. ඒ සඳහා අපි විශේෂ වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. පසුගිය අයවැයෙන් අපි ලබා දුන්නා ඒ වෑන් රථයක් බස් රථයක් බවට පරිවර්තනයේදී මිලියන් 4ක ණය මුදලක්. ඒ සඳහා පොලිය ඉතා අඩු මුදලක් 3.25 පොලියකට වාර්ෂික පොලිය මේ රුපියල් 10,140ටම දුර ලබා දුන්නේ මාසික පොලිය. ඒ නිසා විශේෂයෙන්ම එවැනි වැඩපිළිවෙළක් සකස් කළ දැන් ඒ බස් රථ අලුත් වැඩියා කිරීම සඳහා අලුත් බස් රථ ලබා ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. විශේෂයෙන්ම ජාතික ආරක්ෂා පිළිබඳ මේ ඒ ඒ ඒ මේ අනුතුරු ජාතික මේ මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාවේ සභාපතිවරයා විශේෂයෙන් උනන්දු වෙනවා ත්‍රිරෝද රථ නියාමනය සඳහා සහ අනිත් වැඩ කටයුතු කියා සඳහා එතුමාට අපි ස්තුතියන්ත වෙනවා. ඒ වගේම ලක්දිව ඉංජිනේරු ආයතනය විසින් අබලඬු බස් රථ අනුතුරට ලක් වූ බස් රථ නවීකරණය කිරීම දැන් සිදු කරගෙන යනවා. විශේෂයෙන්ම දැන් ලාභ ලබන ආයතනයක් බවට මේ වසරේ පත් වුණා. ඒ සඳහා විශේෂයෙන් බස් රථ 50කට වැඩි ප්‍රමාණයක් මේ වසරේ අපි නිව කරලා තියෙනවා. ඒ පිළිබඳ එතුමාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අපේ මෙම අපේ අමාත්‍යාංශයේ මෙම සාර්ථකත්වයට හේතුව විශේෂයෙන්ම අපේ ඇමතුමා විශේෂ උනන්දු වෙනවා මේ පිළිබඳ සෑම අවස්ථාවෙම. එතුමා ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් විදිහට මේ ගන්න උත්සාහයට අපි අගය කරන්න ඕනේ. ඒ වගේම අපේ හිටපු සභාපතිවරයා නිහල් සෝමීර මැතිතුමා, වර්තමාන සභාපති විතානගේ මැතිතුමා විශේෂයෙන්ම ගන්න උත්සාහය අපි අගය කරන්න ඕනේ. ඒ වගේම ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මැතිතුමා ඉතාමත් උද්ගල එතුමාගේ අසනීප තත්ත්වය ගැනවත් සලකන්නේ නැතුව මෙම ආයතනයේ දියුණුව වෙනුවෙන් ගන්න උත්සාහයට අපේ විශේෂ ස්තුතිය පුද කරනවා. ඒ වගේම දුම්රිය දෙපාර්තමේන්තුවේ නව සාමාන්‍ය අධිකාරී අබේ වික්‍රම මැතිතුමා ප්‍රමුඛ සියලුම නිලධාර මහත්මාත්මීන්ට විශේෂයෙන්ම අපේ අමාත්‍යාංශය වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් අපි ස්තුතිය පුද කරනවා. අපි දුම්රිය දෙපාර්තමේන්තුව ඉදිරියේදී කරන වැඩ කටයුතු සඳහා උන්ගේ සහයෝගය අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපේ ලංකා ගමනාගමන කමිෂන් සභාවේ සභාපති හේමචන්ද්‍ර මහතා ප්‍රමුඛ නිලධාරි මණ්ඩලයට විශේෂ ස්තුතිය පුද ගන්න ඕනේ. පුද්ගලික බස් රථ සමග මාර්ගස්ථ මගී ප්‍රවාහන සංගම් සමග එක් වෙලා මේ රටේ පුද්ගලික ප්‍රවාහන සේවය දියුණු කිරීම සඳහා ඒ වගේම ගන්නා ක්‍රියාමාර්ග ඒ ආයතනයේ විශාල සේවක ප්‍රමාණයක් ඒ බස් රථවල 21,000ක් මාර්ගස්ථ මගී ප්‍රවාහනයේ සිටිනවා. අපේ තියෙන බස් රථ 3,000 සමග විශාල වැඩකට කරනවා. ඒ නිසා හේමචන්ද්‍ර මහතාට විශේෂ ස්තුතියක් අපි අපේ අමාත්‍යාංශයේ වශයෙන් අපි ප්‍රකාශ කරනවා. ඒ වගේම ජාතික ප්‍රවාහන වෛද්‍ය සභාවේ සභාපති වෛද්‍ය පුෂ්පකුමාර මහතාත් ඉතා විශාල වැඩ කොටසක් එතුමාගේ ආයතනය හරහා ඉෂ්ට කරනවා. මොකද වර්ෂයකට 400,000කට අධික රියදුරු බලපත්‍ර ප්‍රමාණයක් ලබා දී විදිහේ පරීක්ෂණ පවත්වන්නේ වෛද්‍ය පරීක්ෂණ කරන ආයතනය. ඒ නිසා ඒ දක්වන දායකත්වයට එතුමාට විශේෂයෙන්ම අපි ස්තුතිය පුද කරන්න ඕනේ. සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ආනන්ද විමලසේන මහතාත් නිමල්සිරි මහතා ඇතුළු ඒ නිලධාරී මණ්ඩලයට විශේෂ ස්තුතිය පුද ගන්න ඕනේ. අපේ රටේ ගුවන් සේවය විශේෂයෙන්ම ආරක්ෂා සහිත ගුවන් සේවයක් බවට පත් කරන්න ඒ නීති නියාමනය කරමින් කරන සහයෝගය විශේෂයෙන්ම අපි එතුමාලාට එතුමා අපේ අමාත්‍යාංශ වෙනුවෙන් අපි ස්තුතිය පුද කරනවා. ඒ වගේම ගුවන් තොටුපළ ගුවන් සේවා අධිකාරියේ සභාපති සමන් නෙදිවීර මහතා ප්‍රමුඛ අධ්‍යක්ෂක මණ්ඩලයට විශේෂ ස්තුතිය පුද ගන්න ඕනේ. ලංකාවට දැන්ට 165ක් වෙන ධාරිතාවක් තියෙන ගුවන් තොටුපළ දැන්ට වෙද්දී 195කට වැඩි ප්‍රමාණයක් මගින් එහාට මෙහාට ගමන් කරනවා. ඒ සඳහා විශේෂයෙන්ම ඒ ඉඩ නැති ගුවන් තොටුපළ ඉඩ තියෙන ස්ථානයක් බවට දැන්ටත් පත් කරගෙන කරන ක්‍රියාදාමයට එතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම නව පර්යන්ත ගොඩනැගිලි ඉදිවන තෙක් මේ ගුවන් තොටුපළේ තියෙන ඉඩකඩ ප්‍රයෝජනට ගනිමින් නව ක්‍රියාදාමයක් ඇති කරමින් ඔවුන් ගන්නා ඒ ක්‍රියා උත්සාහයට විශේෂයෙන්ම අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමතිවරයා වශයෙන්ුත් අපි එතුමාට විශේෂ ස්තුතිය පුද කරනවා. ඒ වගේම අපේ මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාවේ සභාපතිවරයාට විශේෂ ස්තුතිය පුද ගන්න එතුමා මේ රටේ විශාල සේවයක් කරන සිරකෝදාගොඩ මැතිතුමා එතුමාට විශේෂ ස්තුතිය පුද ගන්න ඕනේ. ලංකාවේ 11,50,000ක් පමණ තියෙන ත්‍රිරෝද රථ 145ක් තියෙන පාසල් වෑන් රථ සමග එකතු වෙලා මේ රටේ මාර්ග ආරක්ෂා පිළිබඳ කරන කටයුත්තට එතුමාට විශේෂ ස්තුතිය පුද කරනවා. ඒ වගේම ලක්දිව ඉංජිනේරු සමාගමේ සභාපති රවි ජයවර්ධන මහතාට එතුමා අලාභ ලබන ආයතනයක් අතරගෙන ලාභ ලබන ආයතනයක් බවට පත් කරලා මේ රටට කරන සේවය පිළිබඳ. ඒ නිසා අපේ අමාත්‍යාංශය යටතේ තියෙන ඒ ආයතන නමේ සියලුම විශේෂයෙන්ම උසස් නිලධාරි ඒ සභාපති රමාලා අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු සියලු දෙනාට විශේෂ ස්තුතිය පුද කරමින් අපේ අමාත්‍යතුමා මේ අමාත්‍යංශයේ විශේෂ අමාත්‍යංශ අතරින් විශේෂ අමාත්‍යාංශයක් බවට පත් කිරීමට ගන්නා උත්සාහයට විශේෂයෙන් අපි එතුමාට ස්තුතිය පුද කරන්න ඕනේ. ලංකා ගමනාගමන මණ්ඩලය විශේෂයෙන්ම පවුඩ් ලබන ආයතනයක් බවට අපිට ලැබුණත් දැන් ඒ ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට එතුමාගත් උත්සාහයට විශේෂයෙන්ම ස්තුති කරන අතරම මේ 2018 වසරේ ප්‍රවාහන සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට ලැබුණු ප්‍රතිපාදන පසුගිය වසරට වඩා අඩු වුණත් මෙවර අපි විතා විශාල වැඩ කොටසක් ඉදිරි 2018 වසරේ අපි කරන්න බලාපොරොත්තු වෙනවා. 2020 වන විට ඔබතුමා බලාපොරොත්තු වෙන ගුවන්තොටුපළත් ඉතා නවීකරණය කරලා ඒ වගේම තව වසර 3-4කින් විදුලි දුම්රියත් මේ රටේ ආරම්භ කිරීමට අප අමාත්‍යාංශයට හැකි වෙන බව ප්‍රකාශ කරමින් මම නිහිරන ඔබම ස්තුතියි.
දායි ගරු තිලක් මාර්පණ මැතිතුමා
කරුණ නියෝජ්‍ය කතානායකතුමනි අද මගේ අමාත්‍යාංශ දෙකක් පිළිබඳව විවාද කරන්නට ලැබුණා. කතිකයෝ කීප දෙනෙක් මේ විවාදයට සම්බන්ධ වුණා. හැබැයි මගේ අමාත්‍යාංශයේ විදේශ අමාත්‍යාංශය ගැන විශේෂයෙන්ම මගේ තැන කතිකයෝ 4-5 දෙනෙක් පමණයි කතා කරුවේ. කාර්යභාර සංවර්ධන කාර්යභාර අමාත්‍යාංශය පිළිබඳව මගේ තන්නේ කිසිම අවධානයක් යොමුනේ නැහැ අපේ කතිකයන්ගෙන්. එක කතික මහත්මයෙක් මං හිතන්නේ ඒ අමාත්‍යාංශය සරත් අමුණුගම ඇමතුමාගේ අමාත්‍යාංශය හැටියට සලකලා හිටන් සුළු කතාවක් කෙරුවා විතරයි. කෙසේ වුණත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ කතිකයන්ගෙන් ඉතාමත්ම වැදගත් යෝජනා කීපයක් ඉදිරිපත් වුණා. අපි ඒ යෝජනා සියල්ලම මම සටහන් කරගෙන ඒ පිළිබඳව හොයලා බලලා එකට කටයුතු කරනවා කියලා හිටන් මම කියන්න කැමතියි. ඉස්සෙල්ලාම නලින්ද ජයතිස්ස මැතිතුමා සඳහන් කෙරුවා නපෝලි කියලා ඉතාලියේ තියෙන ඒ ස්ථානයේ කොන්සියුලර් සේවයක් ඉදි කරන්නයි කියලා හිටන් සුනිල් හඳුන්නෙට්ටි මැතිතුමත් මේ කරුණම ගැනම සඳහන් කෙරුවා. හොංකොං ගැනත් එතුම සඳහන් කෙරුවා. අපි එක බලල හිටන් එකට නිසි පිළිවල ගන්නවයි කියන එක මම කියන්න කැමතියි. ඒ වගේම හොංකොං නුවර බැංකු පහසුකම් නැහැයි කියලා හිටන් අපේ ඉන්න ශ්‍රී ලංකිකයන්ට මුදල් එවන්න ඒ පිළිබඳවත් මම හොයලා බලලා හිටන් වැඩ පිළිවෙලක් සකස් කරනවා කියලට මම කියන්න කැමතියි. ආසුමාර සිංහ මහාචාර්යතුමා ලාඕස් පිළිබඳව කිව්වා. ලාඕස් රටේට ඉස්සර වීසා නැතුව අපට ගමන් කරන්න පුළුවන් ඔන් අරයිවල් වීසා පාසුකම් තිබුණ එක දැන් නැති වෙලයි කියලා අපි ඒ පිළිබඳ කරුණු ඉදිරිපත් කළා. හිටන් ඒක නැවත ලබා ගන්න ජනතා වයමත් දරනවායි කියලා ඔබතුමාට සඳහන් කරන්න කැමතියි. ඒ වගේම අපේ ශ්‍රීධරන් මැතිතුමා කිව්වා කැනඩාවේ ඉන්න දෙමළ ජනතාවට යම්කිසි අභියාචනයක් කරලා හිටන් විශාල වශයෙන් ධනවත් අය එහි ඉන්නවයි කියලා හිටන් ඒ දෙමළ පිරිසට ලංකාවේ ආයෝජනය කිරීම සඳහා යම්කිසි ඇරයුමක් කරන්නයි කියන එක මම හිතන්නේ ඒක ඉතාමත්ම වැදගත් දෙයක්. විශේෂයෙන්ම මම දන්නවා අපේ පිටරටවල් වල ඉන්න අපේ දෙමළ ජනතාව ඒගොල්ලෝ දැන් තුන්වෙනි පරම්පරාවේ දෙමළ ජනතාව තමයි වැඩි හරියක් ඔය පිටරටවල් වල ඉන්නේ. එතකොට මේ තුන්වෙනි පරම්පරාවේ ඒ උදවිය මං හිතන්නේ කිසි වෙලක් ඒගොල්ලෝ ලංකාවට ඇවිල්ලා නැහැ කිසිම දවසක. ඒගොල්ලගේ දෙමව්පියෝ පෙලක් අය මේ ජාතිවාදී කෝලාහල හේතු කොටගෙන රටෙන් පිට වෙලා හිටන් ඒ රටවල් වල පදිංචියට ගිය පුද්ගලයන්ගේ ළමයි. එතකොට ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ගේ හිතේ අපේ ලංකාව ගැන විශාල සැකයක් තියෙනවා බයක් තියෙනවා. මම හිතන්නේ අපි යම් කිසි වෑයමක් දරන්න ඕනේ මේ පුද්ගලයන්ව ලංකාවට ගෙන්න ගන්න. ලංකාවට ඇවිල්ලා හිටන් බැලුවොත් එහෙම කාර්යය ඒගොල්ලන්ට තේරෙයි. මේ සිංහල මිනිස්සු කියන්නේ මුර්ගයෝ නෙවෙයි. අපි ඒගොල්ලොත් එක්ක සුහදව මෙහි වාසය කරන බව ඒගොල්ලන්ට දැක ගන්නට මම හිතන්නේ අපි අවකාශය ලබා දෙන්න ඕනේ. ඉතිරි වෙලා තියෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සඳහන් කරපු මේ පැමිණිලි ගැන විතරයි. මේ නෙස්පි සාමිගේවරයාගේ ප්‍රකාශය පිළිබඳව එතුමා සඳහන් කෙරුවා. අපි මේවා ගැන හොඳට දන්නවා. කරු නියෝජ්‍ය කතානායකතුමනි, නෙස්පි සාමිවරයා මම කලින් කිව්වා වගේ විශාල වෑයමක් දරලයිටත් තමයි ඒ කරුණු ටික සකස් කරලා තියෙන්නේ. ඒවා ඒවයෙන් අපි නිසි ප්‍රයෝජන ගණ්ඩ අපි දන්නවා. එතු මේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමා අපට ඒක කියන්න ඕනි කමන්නෑ. අපි නිසි කලකට නියම වෙලාවට ඒකෙන් නියම ප්‍රයෝජනය ලබා ගණ්ඩ අපිට හැකියාවක් තියෙනවයි කියන එක මං එතුමට කියන්න කැමතියි. ඒවගේ එතුමා නිතර නිතර සඳහන් කරන එකත් තමයි මේ යුධ අපරාධ පිළිබඳව තියෙන මේ රෙසල්යූෂන් ගැන. මන් දන්න මොකද කියලා එතුමට ඔච්චර ඕක ගැන කතා කරන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඕවා ගැන කතා කරන්නේ අපට විරුද්ධව, අපේ රටට විරුද්ධව කතා ක්‍රියා කරන මේ හියුමන් රයිට්ස් ඕගනයිසේෂන්ස් තමයි. එවිල්ලටන් අපෙන් අහන්නේ, අපට මතක් කරනවා මේක අර රෙකුලා රෙසල්යූෂන් එකේ මේක තියෙනවා, මොනවද උඹලා කරලා තියෙන්නේ, මේ රෙසල්යූෂන් එකේ මේක කරන්නයි කියලා තියෙනවා, මොනවද උඹලා කරන්නේ කික. ඒගොල්ලෝ තමයි අපේ ඇවිල්ලට නිතර අහන්නේ. දැන් මෙතුමාට මොකද මන් දන්නේ නැති වෙන මේ උනන්දුව මේක ගැන මතක් කර කර අපෙන් අහන්න. මේ හරියට මේ මට පේන හැටියට එතුමාටයි ඕඩි කරලා තියෙන්නේ මේ අපිලව්ව මේ රෙසල්යූෂන් ටික මේ ක්‍රියාත්මක කරවන්න. ඉතින් මම කියනවා අපි දන්නවා අපි කරන්නේ මොකද්ද කියලා. කරුණා කරලා නිකන් බොරුවට කෑ ගහලා හිටන් වැඩේ වල් කරගන්න එපා. අපට අපේ පාඩුවේ මේ වැඩේ කරගන්න දෙන්න. අපි දන්නවා වීනෝ වට් වී අඩුවෙන්, සෝ යූ ඩෝන්ට් හැව් ටු unnecessarily keep asking about this and railing us, because if I make even one wrong speech in this regard, that could be misunderstood by the international community, and then we will have to face the consequences. ඉතින් බය වෙන්න එපා. මම කියනවා එතුමට කලබල වෙන්න එපා. අපි අපටත් ජාතිවාදය, අපි ජාතිවාදීයෝ නෙමෙයි, හැබැයි අපේ රට ගැන සෙබළු ගැන ඒගොල්ලන්ට අපි යුක්තිය ඉෂ්ට කරන්න ඕනේ කියන එක අපි හැමෝම අපේ හිතේ තියෙනවා. එක මේ අපේ මේ ආණ්ඩුව සෙබළුන්ට විරුද්ධව මේ වැඩ කරන්නයි කියලා නම් අපට බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම අපට තිය අපට අවශ්‍ය කරන්නේ යුක්තිය ඉෂ්ට කරන්න. හැබැයි ඒ යුක්තිය ඉෂ්ට කරන ගමන්ම අපි යම් යම් පොරොන්දු දීලා තියෙනවා මේ හියුමන් රයිට්ස් මේ කවුන්සිලයට. අපි ඒ පිළිබඳව නිසි වැඩ පිළිවෙල යථා කාලයේදී සකස් කරලා හිටන් ඒවා ක්‍රියාත්මක කරනවා. එතකොට ගරු කතාන මේ නියෝජ කතානායකතුමනි, මට මීට වඩා කියන්න දෙයක් නැහැ. මම අපේ I must thank both the secretaries of the two ministries that I am the minister, the additional secretaries, Mr. Prasad Karyavasam is our minister in foreign affairs, and Mrs. Darshana Sennayaka. Then I have the ETF, of which Mr. Madieva is the chairman. I thank them for all the support they have given me in managing these institutions. The additional secretaries, the directors, and the director generals of the several branches in my ministry, who have helped me to discharge my functions, and everyone who has cooperated with me in the performance of my functions, I thank them very much, and I hope that I will have their cooperation in the future also. Thank you very much.
Order. අද දිනේ ආරක්ෂක සභාවස්ථාවය අනුමත කර ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ශීර්ෂාංශ 112 ස්කාරක සභාවයකද ප්‍රධාන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ශීර්ෂාංශ 114 කාර්ය සභාවයකද ශීර්ෂාංශ 306 කාර්ය සභාවයකද ශීර්ෂාංශ 307 කාර්ය සභාවයකද සංවර්ධන කාර්යභාර අමාත්‍යාංශයේ ශීර්ෂාංශ 148 කාර්ය සභාවයකද ශීර්ෂාංශ 280 කාර්ය සභාවයකද පාර්ලිමේන්තුවේ යළි රැක්ෂුවේ ශීර්ෂ 112 එකසිය දා හතර තුන්සිය හය තුන්සිය හත එකසිය හතලිස් අට සහ දෙසිය අසුව. කාරක් සභාවේදී සලකා බලා සංශෝධන රහිතව සම්මත වූ බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. න්‍යායපත්‍රයේ අංක දෙක සභාව එකඟද? අංක තුන සභාව එකඟද? අංක හතර සභාව එකඟද? අංක පහ සභාව එකඟද? අංක හය සභාව එකඟද? අංක හත සභාව එකඟද? කල්පැවීම
පාර්ලිමන්ට් එජෙන්ඩල් 27th Monday 9:30 AM
පාර්ලිමේන්තුව සඳහා උදෑසන 9:30 දක්වා හිටුන්නේ.